අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබුවන් දුවේ පුතේ, අදත් ඔබ හා මා සම්බන්ධ වන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා රුහුණු ගුවන් විදුලිය එක්ව මෙහෙවන රුහුණු ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන සමගයි. ඉතින් දුවේ පුතේ, අද දවසේදී මා බලාපොරොත්තු වෙනවා 11 ශ්‍රේණියේ විද්‍යා විෂය නිර්දේශයට අදාළව අපි සාකච්ඡා කරපු පාඩමක් වන, කලින් සාකච්ඡා කරගෙන ආපු පාඩමක් වන ජීවි පටක කියන පාඩමේ සත්ව පටක කියන කොටසට අයත් ස්නායු පටකය පිළිබඳව තමයි අද දවසේ මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දුවේ පුතේ, අද දවසේ මේ පාඩම ඔබ වෙත ගෙන එන මා හා විහාරගල 550 මහවිද්‍යාලයේ විද්‍යා විෂය උගන්වන සුරේෂ් බුද්ධික සර්. හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි බලමු මේ පෘෂ්ඨවංශීන්ගේ, නැත්තම් සත්ව පටක යටතේ අපි කතා කළේ පෘෂ්ඨවංශීන්ගේ තියෙන පටක කිහිපයක් ගැන. එතනදී අපි කතා කරපු පටක අතරින් තුන්වෙනි පටකව හතරවෙනි පටක වර්ගය තමයි ස්නායු පටකය කියලා කියන්නේ. මේක ගැන කතා කරනකොට ඔයාලා දැනගන්න ඕන විශේෂිත වචන කිහිපයක් තියෙනවා. මුලින්ම මම පැහැදිලිව එකින් එක කියලා දෙන්නම්. මේ ස්නායු පටකය නිර්මාණය වෙන්නේ ස්නායු සෛලවලින්. මේ ස්නායු සෛලවලට කියන තවත් නමක් තමයි නියුරෝන කියලා කියන්නේ. එහෙනම් පෘෂ්ඨවංශීන්ගේ ස්නායු පටකය සෑදී තිබෙන්නේ ස්නායු සෛල හෙවත් නියුරෝන වලිනි කියලා ඔන්න අපිට මතක තියාගන්න පුළුවන්. මේ නියුරෝන වලින් මොනවද අපිට ඉටු කරන කාර්ය? පුතේ, මේ නියුරෝන වලින් කරන කාර්ය, එහෙම නැත්නම් ස්නායු සෛල වලින් කරන කාර්ය තමයි ස්නායු ආවේග සම්ප්‍රේෂණය කරන එක. එහෙමත් නැත්නම් පණිවිඩ හුවමාරු කරන එක. මේ පණිවිඩ ගෙන යනු ලබන්නේ ස්නායු සෛල ඔස්සේ. හොඳයි, අපි බලමු මේ නියුරෝන වල, එහෙමත් නැත්නම් ස්නායු සෛලයක අපිට බලා ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද කියන එක. පුතේ, අපි මෙතෙන්දී දර්ශීය නියුරෝන සෛලයක් තමයි සලකන්නේ. ඔයාලගේ පෙළ පොතේ 14 වෙනි පිටුවේ පහලින් දක්වලා තියෙනවා දර්ශීය ස්නායු සෛලයක රූප සටහන. එහෙම නැත්නම් දර්ශීය නියුරෝනයක රූප සටහනක් ඔබට පෙන්වලා තියෙනවා. ඒ රූප සටහනත් උපයෝගී කරගෙන බලන්න මේ මං කියන ලක්ෂණ ඒ රූප සටහනේ තියෙන දර්ශීය නියුරෝනයේ සතුව තියෙනවද කියලා, ඒ වගේම ඔබත් මතක තබා ගන්න නියුරෝන වල මොනවද තියෙන්න ඕන ලක්ෂණ කියලා. හොඳයි, බලන්න පළවෙනි ලක්ෂණය තමයි ওই නියුරෝනයක තියෙන පුතේ සෛල දේහයක්. ඒ සෛල දේහයෙන් පටන් ගන්න ප්‍රසර තියෙනවා. එහෙනම් පළවෙනි ලක්ෂණය තමයි නියුරෝනයක් හැදිලා තියෙන්නේ ප්‍රධාන කොටස් දෙකකින්. ඒ තමයි සෛල දේහයක් සහ ඉන් පැන නගින ප්‍රසර. ඒ වගේම තමයි මේ සෛල දේහය තුළ මයිටොකොන්ඩ්‍රියා, න්‍යෂ්ටිය, ගොල්ගි සංකීර්ණ, රයිබසෝම, අන්තස් ප්ලාස්මීය ජාලිකා, මෙන්න මේ කියන සත්ව සෛලයක අඩංගු විය යුතු සෛල ඉන්ද්‍රයිකා පවතිනවා. ඒ ටික ඔක්කොම තියෙන්නේ අර කියන සෛල දේහය තුළ. ඊළඟ කාරණය තමයි මේ සෛල දේහයෙන් පටන් ගන්නව ප්‍රසර. අන්නේ ප්‍රසර ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අක්ෂණය. ඒක දිගින් වැඩි. ඊළඟ එක තමයි අක්ෂණයෙන්, ඒ කියන්නේ එක කොටසක් තමයි අක්ෂණය කියලා කියන්නේ. අනිත් ඒවා තමයි අනුශාකා කියලා කියන්නේ. එහෙනම් ප්‍රසර වර්ග දෙකයි, එකක් අක්ෂණය, අනිත් එක අනුශාකා. ඊළඟ මේ අක්ෂණය ගැන කතා කළොතින් දැන් අපි කිව්වා මේ ස්නායු සෛල මගින් කරන්නේ පණිවිඩ සම්ප්‍රේෂණය කරන එකනේ, පණිවිඩ හොමාරු කරන එක, පණිවිඩ ගෙන යන එක. එහෙනම් මේ පණිවිඩ ගෙන යන ක්‍රමයක් තියෙන්න ඕනනේ. එතකොට මේ සෛල දේහය වෙතට එන පණිවිඩය සෛල දේහයෙන් ඉවතට අරගෙන යන කෙනා තමයි අක්ෂණය කියලා හඳුන්වන්නේ. එහෙනම් මොනවා හරි නියුරෝනයක සෛල දේහය වෙතට පණිවිඩය ගේන කෙනා තමයි අනුශාකා කියලා කියන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න, නියුරෝනයක් දිගේ පණිවිඩ ගමන් කරන්නේ අනුශාකාවලින් සෛල දේහයට ඇවිල්ලා සෛල දේහයේ ඉඳලා අක්ෂණය ඔස්සේ තමයි පණිවිඩය හුමාරු වෙන්නේ. ඊළඟ කාරණේ තමයි මේ අනුශාකිකා, නැත්තම් අනුශාකා, ඒවා බෙදිලා අනුශාකිකා හැදෙනවා. මේවයින් තමයි පණිවිඩ ලබා ගන්නෙ. සෛල දේහයෙන් ගන්න සෛල දේහය වෙතට පණිවිඩ ලබා ගන්න. ඒ වගේම තමයි මේ ස්නායු ආවේගයක් සම්ප්‍රේෂණය වෙනකොට, එහෙම නැත්තම් ස්නායුවක් ඔස්සේ, ස්නායු සෛලයක් ඔස්සේ පණිවිඩ ගමන් කරනකොට ඉතා වේගයෙන් මේ පණිවිඩ ගමන් කරන්න ඕන වෙනවා. එතකොට මේ පණිවිඩ වේගයෙන් ගමන් කරන්න නම් මොනවා හරි උපක්‍රමයක් දරන්න වෙනවා මේ පණිවිඩ වේගෙන් ගමන් කරවන්න. හොඳට බැලුවොත් පේනවා ඇති ඔයාලට මේ සෛල දේහයෙන් පැන නගින අක්ෂණයේ වටේට තියෙනවා මයිලින් කොපු කියන කොටස. ඒ මයිලින් කොපුව කොපු දෙකක් අතරේ පිහිටන හිඩසට කියනවා රැන්වියර් ගැට කියලා. එතකොට මෙන්න මේ මයිලින් කොපු පිහිටීම නිසා තමයි අර සෛල දේහයෙන් ලබා දෙන පණිවිඩය ඉක්මනින්ම අක්ෂණය දිගේ අනිත් කොටසට නැත්නම් අනිත් පාර්ශවය වෙතට පණිවිඩය ලබා දෙන්නේ. එහෙනම් ස්නායු ආවේග සම්ප්‍රේෂණ වේගය වැඩි කරන්න පිහිටන කොටස තමයි මයිලින් කොපු කියලා කියන්නේ. ඊළඟට අපි කතා කළොත් පුතේ මේ නියුරෝනවල කෘත්‍ය ගැන. මම පැහැදිලි කරලා දෙන්නම් මේ නියුරෝනවලින් ඉටු කරන කෘත්‍යයන් මොනවද කියලා. පුතේ අපිට තියෙනවා ඇස කන නාසය දිව සම කියලා පංච ඉන්ද්‍රිය. එහෙම නැත්නම් ආවේග නැත්නම් තොරතුරු ග්‍රහණය කරගන්න උත්තේජ ලබා ගන්න අපේ ශරීරය තුළ පිහිටන අවයව ටිකක් තමයි මම මේ කිව්වේ. මෙන්න මේවායින් තමයි පරිසරයේ සිදුවන වෙනස් වීමක් නැත්නම් උත්තේජයක් අපිට ලබා ගන්න. ඒ ලබා ගන්නා පණිවිඩය අපේ තියෙනවා මොළය හා සුසුම්නාව කියලා මධ්‍ය ස්නායු පද්ධතිය. මේ මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට අරගෙන එන්න ඕනේ. අන්නේ අරගෙන එන කෙනා අපි කියනවා සංවේදක නියුරෝනය කියලා. ඒ කියන්නේ පංචේන්ද්‍රියන් මගින් ග්‍රහණය කරගන්නා තොරතුරු ටික මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට ගෙනත් දෙන්නේ කවුරු මගින්ද? සංවේදක නියුරෝනය මගින්. ඊළඟට මධ්‍ය ස්නායු පද්ධතියෙන් තීරණය කරනවා ඊළඟට කළ යුත්තේ කුමක්ද කියන එක. අන්නේ කළ යුතු දේ තීරණය කළා. ඒ කළ යුතු දේ අවශ්‍ය අවයවයට ලබා දෙන්න ඕන. ඒ කියන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය ඉඳලා අවයවයකට නැත්තම් අපි කියන්නේ කාරකයකට කියලා. ඒ කාරකයකට පණිවිඩය ලබා දෙන්න ඕන. අන්නේ ලබා දෙන නියුරෝනයට නැත්තම් ඒ ලබා දෙන ස්නායුවට කියන්නේ චාලක නියුරෝනය කියලා. දැන් එහෙනම් මධ්‍ය ස්නායු පද්ධතියට පණිවිඩ ගේනවා සංවේදක නියුරෝනෙන්, මධ්‍ය ස්නායු පද්ධතිය ඉඳලා පණිවිඩ අරන් යනවා චාලක නියුරෝනෙන්. දැන් මේ සංවේදක නියුරෝනයයි චාලක නියුරෝනයයි දෙක මධ්‍ය ස්නායු පද්ධතිය ඇතුළෙදි සම්බන්ධීකරණය කරන්න ඕන. අන්නේ සම්බන්ධීකරණ කාර්යයට කරන්නේ අන්තර්හාර නියුරෝනේ මගින්. එහෙනම් දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති ස්නායු පද්ධතිය යටතේ නැත්නම් ස්නායු පටකය යටතේ අපිට ප්‍රධාන සෛල වර්ග තුනක් දකින්න ලැබෙනවා. නැත්නම් නියුරෝන වර්ග තුනක් දකින්න ලැබෙනවා. සංවේදක නියුරෝනේ, චාලක නියුරෝනේ, අන්තර්හාර නියුරෝනේ. සංවේදක නියුරෝන මගින් මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට පණිවිඩ අරගෙන එනවා. චාලක නියුරෝනය මගින් මධ්‍ය ස්නායු පද්ධතිය ඉඳලා ආවේග අරගෙන යනවා. අන්තර්හාර නියුරෝනය මගින් මධ්‍ය ස්නායු පද්ධතිය තුළදී මේ දෙන්න සම්බන්ධීකරණ කාර්යය ඉටු කරනවා. එහෙනම් මෙන්න මේ විදිහට සකස් වෙච්ච පටකයකට තමයි අපි කියන්නේ ස්නායු පටකය කියලා. මම ඔබට පොඩි උදාහරණයක් ඉදිරිපත් කරනවා. ඔබ කොහේ හරි ගමනක් ඇවිදගෙන යනකොට ඔබේ පාදයේ කටුවක් ඇනෙන්න පුළුවන්. ඔබ මතක් කරගන්න අන්න ඒ වගේ අවස්ථාවක්. ඒ පාදයේ කටුවක් ඇනුණු සැනින් අපි වහා පාදයේ ඉවතට ගන්නවා. සමහර වෙලාවට කටුව ඇනෙන්න උනේ නැහැ අපිට. යන්තම් ස්පර්ශ වෙනකොටම අපි පාදයේ ඉවතට අරගෙන ඉවරයි. බලන්න කොච්චර වේගවත්ද කියලා. එතකොට බලන්න මේ අවස්ථාවේදී කොහොමද අපේ මොළයට නැත්තම් අපේ මධ්‍ය ස්නායු පද්ධතියට මේ පණිවිඩ ගමන් කළේ කියලා. අපි හිතමු කකුලේ මහපට ඇඟිල්ලේ කෙළවර තමයි අපේ කටුව ඇනෙන්න හැදුවේ. ඒ ඇනිනා කටුවේ තුඩ සම ස්පර්ශ වෙනවත් සමගම සංවේදක නියුරෝනය මගින් පණිවිඩයක් ලබා දෙනවා මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට. මධ්‍ය ස්නායු පද්ධතියෙන් තීරණය කරනවා කළ යුත්තේ කුමක්ද? වහාම පාදයේ ඉවතට ගත යුතුයි. පාදයේ ඉවතට ගන්න නම් අන්නර කියපු කංකාල පේශී වලට, කලින් කොටසදී කතා කළ කංකාල පේශී වලට සහ අස්ථි වලට, සන්ධි වලට පණිවිඩ ලබා දිය යුතුයි. එහෙනම් අන්නේ පණිවිඩ ටික යවනවා චාලක නියුරෝනය මගින්. මධ්‍ය ස්නායු පද්ධතිය ඇතුලේ අර පණිවිඩ ගෙනාපු සංවේදක නියුරෝනය සහ චාලක නියුරෝනය දෙක සම්බන්ධීකරණය කරනවා අන්තර්හාර නියුරෝනය මගින්. හරි. එහෙනම් ඔන්න මේ කියලා දුන්නේ ස්නායු පටකය යටතට අදාළ වෙන කොටස් ටික පිළිබඳ. හොඳයි දුවේ පුතේ, අපි දැන් දවස් 4ක් පුරාවටම මේ පාඩමේ එක් එක් කොටස් සාකච්ඡා කළා. දැන් අද වෙනකොට මේ පාඩම අපිට අවසන් කරන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා මුළු සම්පූර්ණ පාඩමටම අදාළ සම්පූර්ණ සාරාංශයක් ඔබ වෙත ගෙනෙන්න. එහෙනම් ඔබට පුළුවන් කඩදාසියක් අරගෙන පෑනක් අරගෙන සූදානම් වෙන්න මේ පාඩමේ සාරාංශය ඔබ වෙත ඉදිරිපත් කරනකොට ඒ සාරාංශය අවශ්‍ය කරුණු සටහන් කරගන්න. හොඳයි, එහෙනම් අපි බලමු මේ පාඩමට අදාළ මේ සාරාංශ කොටස මොකක්ද කියන්නේ. බලන්න පුතේ, අපි මුලින්ම හැඳින්නුව පටකයක් යන කුමක්ද කියන එක. අපි කිව්වා ජීවි දේහයක යම් කිසි නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට එක්ව සැකසුණු පොදු සම්භවයක් සහිත එකම් වර්ගයේ හෝ වෙනස් වර්ගයේ සෛල සමූහයට කිව්ව පටකයක් කිය. ඊළඟට අපි බෙදුවා අපේ අධ්‍යයනයේ පහසුවට පටක ප්‍රධාන කොටස් දෙකකට. ඒ තමයි ශාක පටක සහ සත්ව පටක. එතනින් අපි මුලින්ම කතා කළේ ශාක පටක පිළිබඳව. ශාක පටකත් නැවත බෙදාගත්ත ප්‍රධාන කොටස් දෙකකට. ඒ තමයි විභාජක පටක සහ ස්ථිර පටක කියලා. විභාජක පටක ශාකයක පිහිටන ස්ථානය අනුව වර්ග තුනකට වෙන් කළා. අග්‍රස්ත විභාජකේ, අන්තරස්ත විභාජකේ සහ පාර්ශ්වික විභාජකේ කියලා. ඒ එක් එක් විභාජක පටකයේ මගින් ශාකයට ඉටු කරන කාර්යයන් පිළිබඳවත් අපි කතා කළා. අග්‍රස්ත විභාජකයෙන් ශාකයේ උස, ඒ කියන්නේ කඳේ පිහිටනවා, එතකොට ශාකයේ උසින් වැඩිවීම, මුල් දිගින් වැඩිවීම ඉටු කරනවායි කියලා කිව්වා. අන්තරස්ත විභාජකයේ මගින් තෘණකුලයේ ශාකවල පුරුක්වල දිග වැඩි කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ පර්ව පාදවල පිහිටමින් පර්වවල දිග වැඩි කරනවා කියලා කිව්වා. පාර්ශ්වික විභාජකයේ මගින් දීබීජපත්‍රි ශාකවල කඳ මහතින් වැඩි කරනවා කියලා කිව්වා. ඊළඟට අපි ආවා විභාජක පටකවලින් ස්ථිර පටකවලට. ස්ථිර පටක බෙදුවා ප්‍රධාන කොටස් දෙකකට. ස්ථිර පටක කියලා හැඳින්වුවේ ඇයි අපි? ස්ථිර පටක කියලා කිව්වේ තවදුරටත් අනුනන විභාජනයට ලක් වෙලා නවසෛල බිහි කරන්නේ නැති නිසා තමයි ස්ථිර පටකය කියලා කිව්වේ. ඒ ස්ථිර පටකයේ බෙදුවා සරල ස්ථිර පටකය සහ සංකීර්ණ ස්ථිර පටකය කියලා කොටස් දෙකකට. මේ සරල ස්ථිර පටකයට අයිති වුණා, එහෙම නැත්නම් අපි එහෙම හැඳින්නුවේ සෛල වර්ග එකක් විතරක් තිබිච්ච නිසා තමයි සරල ස්ථිර පටකය කියලා කිව්වේ. එතකොට සරල ස්ථිර පටකයේ යටතේ අපි කිව්වා මෘදුස්තර, ස්ථූල කෝණාස්තර සහ දෘඩස්තර කියලා වර්ග තුනම. ඊළඟට අපි කතා කරා මෘදුස්තර පටකයේ ලක්ෂණ ගැන. සම විෂ්කම්භික සෛල කියලා කිව්වා. ඊට පස්සේ ඒවා අතරේ අන්තර් සෛල අවකාශ තියෙනවා කියලා කිව්වා. ඒ වගේ ලක්ෂණ කිහිපයක් ගැන අපි කතා කළා. ඊළඟට අපි ස්ථූල කෝණාස්තර ගැන කතා කරා. ස්ථූල කෝණාස්තර වලදී අපි කිව්වා ෂඩස්රාකාර නැත්නම් බහුවස්රාකාර සෛල පිහිටනවා කියලා කිව්වා. ඒ බහුවස්රාකාර සෛලවල ශීර්ෂ ඝන වෙලා තියෙනවා කියලා කිව්වා. හැබැයි සජීවී සෛල කියලා කිව්වා. ඊළඟට අපි කතා කරා දෘඩස්තර පටකය ගැන. දෘඩස්තර පටකය තුළ පිහිටන්නේ අජීවී සෛල කියලා කිව්වා. ඒ අජීවී සෛල වලින් කරන එකම කාර්ය සංධාරණය කියලා කිව්වා. හොඳයි දුවේ පුතේ, අපි එතනින් ආවා සංකීර්ණ ස්ථිර පටකවලට. සංකීර්ණ ස්ථිර පටක හැදිලා තියෙන්නේ සෛල වර්ග එකකට වඩා වැඩි සෛල සංඛ්‍යාවක් දායකත්වයෙන්. එතෙන්දී අපි ප්‍රධාන වර්ග දෙකක් ගැන කතා කරා. ශෛලම පටකය සහ ප්ලෝයම පටකය. ශෛලම් පටකය හැදිලා තියෙනවක් වූ ප්‍රධාන සෛල වර්ග හතරකි. සෛලම වාහිනි, වාහකාබ, සෛලමීය මෘදුස්තර, සෛලමීය තන්තු. එතනින් සෛලමීය මෘදුස්තර හැර ඉතිරි සියල්ලම අජීවී කියලා කිව්වා. මේ තුලින් කරන්නේ මුල්මගින් අවශෝෂණය කරගන්නා ජලය ශාකයේ ඉහළ කොටස් කරා පරිවහණය කිරීම කියලා කිව්වා. ඊළඟට අපි ආවා ප්ලෝයම පටකයට. ප්ලෝයම පටකයේදී අපි ඒකත් කිව්වා සෛල වර්ග හතරකින් හැදිලා තියෙනවා කියලා. පෙනේර නල සෛලය, සහචර සෛලය, ප්ලෝයමීය මෘදුස්තර, ප්ලෝයමීය දෘඩස්තර. එතනින් ප්ලෝයමීය දෘඩස්තර හැර ඉතිරි සියලුම සෛල සජීවී සෛල කියලා කිව්වා. එතකොට මෙන්න මේ කියපු සජීවී සෛල වලින් විශේෂිත කාර්යයක් ඉටු කරනවා කියලා කිව්වා. ඒ මොකද්ද? ඔබට වචනයක් ඇති කිව්වා මතක තියාගන්න කියලා. ඒ තමයි ආහාර පරිසංක්‍රමණය. ඇයි පරිසංක්‍රමණය කියලා කිව්වේ? පත්‍රවල නිපදවෙන ආහාර මුල් කරා පරිවහණය කිරීමත් සිද්ධ වෙනවා. මුල්වල ගබඩා වෙච්ච ආහාර නැවත ශාකයේ ඉහළ කොටස් කරා පරිවහණය කිරීමත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දෙදිශාවටම ද්‍රව්‍ය පරිවහනය වෙන නිසා තමයි අපි කිව්වේ පරිසංක්‍රමණය කියලා. හොඳයි, මෙන්න මේ ආකාරයට අපි ශාක පටක ගැන කතා කරලා අවසන් කරා. ඊළඟට අපි ආව සත්ව පටක වලට. පුතේ, සත්ව පටක ගැන අපි කතා කරද්දී පෘෂ්ඨවංශීන් තුල පිහිටන සත්ව පටක වර්ග හතරක් ගැන අපි කතා කරා. පෘෂ්ඨවංශීන්ගේ පිහිටන සත්ව පටක වර්ග ගොඩක් තියෙනවා. එතනින් හතරයි අපි කතා කළේ. ඒ තමයි අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශී පටක සහ ස්නායු පටක. එතනදී අපි මේ ගමම්ම සටහනක් හදාගෙන යක්. අපිච්ඡද පටක කිව්වා විශේෂිත ලක්ෂණ කිහිපයක් තියෙනවා කිව්වා. හඳුනගන්නේ කොහොමද? පාදස්ත පටලයක් මත පිහිටයි කියලා කිව්වා. රූප සටහනක් දුන්නත් ඔබට හඳුනගන්න පුළුවන් වෙන්න ඕන. පාදස්ත පටලයක් මත පිහිටපු සෛල කිහිපයක් පිහිටනවා නම් අන්න අපි කියන එකට අපිච්ඡද පටකයක් කියලා. අපිච්ඡද පටක පිහිටන ස්ථාන, ඒ වගේම අපිච්ඡද පටක මගින් ඉටු කරන කෘත්‍යයන්, ඒ වගේ අපි රාශියක් කිව්වා. බලන්න කෘත්‍යයන් ටික ආයි නැවත මතක් කරගමු අපි. අපිච්ඡද පටකයක කෘත්‍යයන් ටික: බාහිර පෘෂ්ඨාස්තරණය කිරීම, අවශෝෂක කෘත්‍ය ඉටු කිරීම, උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම, ශ්‍රාවී කෘත්‍ය ඉටු කිරීම, පෙරීමේ කෘත්‍ය ඉටු කිරීම. මේ ආකාරයට අපි කිව්වා අපිච්ඡද පටකයක් මගින් ඉටු කරන කෘත්‍යයන්. මම මේ විශේෂ කරලා ඔයාලට කියන්නේ පුතේ, විභාගෙදී ඔබ වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ කරුණු ටික. අපිට පහුගිහිපු අවුරුදුවල ප්‍රශ්න පත්‍ර දිහා බැලුවම අපිට පේනවා මෙන්න මේ කාරණා තමයි ඉස්මතු වෙන්නේ, මේ කාරණා තමයි වැඩිපුර අවධානය යොමු වෙන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි මේ පාඩමට අදාළ ඉගෙනුම් පළ කිහිපයක් තියෙනවා. අන්නේ ඉගෙනුම් පළත් එක්ක තමයි අපි මේ පාඩම හදාරන්න ඕනේ. හොඳ, අපි ඊළඟට එමු සම්බන්ධක පටකවලට. අපි සත්ව පටකවල පටක වර්ග 4න් දෙවැනි පටක වර්ගයේ සම්බන්ධක පටක. ඒකෙදි අපි කිව්වා රුධිර පටකය සහ අස්ථි පටකය කියන පටක දෙකම සම්බන්ධක පටක. නමුත් එතනදී අපි කතා කරන්නේ රුධිර පටකය ගැන විතරයි. මෙහි විශේෂ ලක්ෂණයක් අපි කිව්වා. ඒ තමයි රුධිර පටකයේ පූරකය ශ්‍රාව්‍ය වන්නේ රුධිර සෛල වලින් නොවේ කියලා කිව්වා. ඊළඟට අපි කිව්වා මේ රුධිර පටකය හැදිලා තියෙනවා තරලමය පූරකයකින් සහ දේහාණු වලින්. දේහාණු විදියට තියෙනවා රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා කියලා කිව්වා. ඊළඟට කිව්වා රුධිර පටකයේ කිසි විටක තන්තු පිහිටන්නේ නැහැ. නමුත් රුධිර කැටි සෑදීමට අවශ්‍ය වූ විට අන්න තන්තු ඇති වෙනවා කියලා. ඒ වගේම තමයි රුධිර පටකයේ කෘත්‍යයන් කිහිපයක් ගැන අපි කතා කරා. ඒකෙන් ප්‍රධානම කෘත්‍ය තමයි ද්‍රව්‍ය පරිවහණය. ඔක්සිජන් පරිවහණය, කාබන් ඩයොක්සයිඩ් පරිවහණය, ඊට පස්සේ පෝෂක ද්‍රව්‍ය, ඖෂධ, විටමින් සහ ඛනිජ ලවණ, ඊළඟ බහිස්රාවී ද්‍රව්‍ය, මේ ආකාරයට ද්‍රව්‍ය පරිවහණය සිදු කිරීම ඉටු කරනවා රුධිර පටකයේ මඟ. ඊට අමතරව තවත් කාරණා දෙකක් ඉටු කරනවා. එකක් තමයි ආරක්ෂාව. අපේ ශරීරයට පිටතින් විසබීජ ඇතුළු වුණාම ඒ විසබීජ භක්ෂණය කරලා විනාශ කරලා දාන්නේ සුදු රුධිරාණු මගින්. අපි ඒකට කියනවා ප්‍රතිදේහ නිපදවීම මගින් විසබීජ විනාශ කිරීම කියලා. ඊළඟ කාරණේ තමයි සමස්ථිතිය පවත්වා ගැනීම. ඒ කියන්නේ අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීම. සෛල අතර වටපිටාව නියතව තබා ගැනීම. හොඳයි. ඊළඟට අපි එනවා තුන්වෙනි පටක වර්ගයේ සත්ව පටක වර්ගයට, පේශී පටකය. මේ පේශී පටකය නිර්මාණය වෙන්න සෛල වර්ග තුනක් දායක වෙනවා කියලා කිව්වා. ඒ තමයි සිනිඳු පේශී සෛල, කංකාල පේශී සෛල සහ හර්ත් පේශී සෛල. එතකොට මෙන්න මේ සිනිඳු පේශී, කංකාල පේශී සහ හර්ත් පේශී වල ලක්ෂණ වෙන වෙනම අපි කිව්වා. සිනිඳු පේශී තර්ක රූපී හැඩති සෛල, ශාකනේ වෙලා නැහැ, හරස් අතට විලේක දරන්නේ නැහැ, ඒක න්‍යෂ්ටිකයි. ඉක්මනින් විඩාවටපත් වෙන්නේ නැහැ. කංකාල පේශී ගැන කිව්වොත් දිගටි සිලින්ඩරාකාර සෛල, බහු න්‍යෂ්ටිකයි, හරස් විලේක දරනවා, ඉච්ඡානුගයි. ඒ කියන්නේ හිතාමතා පාලනය කරන්න පුළුවන් කියන එක. ඊළඟට හර්ත් පේශී ගැන කිව්වොත් හර්ත් පේශී පටකයේ අපිට පුළුවන් දකින්න ලැබෙන ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ තමයි ශාකනේ වෙලා තියෙනවා, හරස් විලේක දරනවා, කිසිදා විඩාවටපත් වෙන්නේ නැහැ, උපතේ සිට මරණය දක්වාම රිද්මයානුකූලව චලනය සිද්ධ වෙනවා, සෛල අතර අන්තරස්ථාපිත මඩල පිහිටන. හොඳයි. ඊළඟට අපි ආවා පේශී පටකවලින් පස්සේ ස්නායු පටකයට. අන්තිමටම අපි අද දවස තුල කතා කරේ ස්නායු පටකය ගැන. ඒකෙදිත් අපි කිව්වා ස්නායු පටකය හැදිලා තියෙන ස්නායු සෛල වලින් කියලා කිව්වා. ඒවට කියනවා කිව්වා නියුරෝන කියලා. මේ නියුරෝනයක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කිව්වා. ඒ තමයි සෛල දේහය සහ ඉන් පැන නගින ප්‍රසර. ප්‍රසර වර්ග දෙකයි. එකක් තමයි අනුශාකිකා නැත්නම් අනුශාකා, අනිත් එක තමයි අක්ෂණය. සෛල දේහය වෙතට පණිවිඩය ගේන කෙනා අනුශාකිකා නැත්නම් අනුශාකා කියලා කිව්වා. සෛල දේහේ නිවතට පණිවිඩය ගෙන යන කෙනා අක්ෂණය කියලා කිව්වා. අක්ෂණයක පණිවිඩ වේගවත් කරන්න, පණිවිඩ ගමන් කරන කාලය අඩු කරලා වේගවත් කරන්න මයිලින කොපු පිහිටනවා කියලා කිව්වා. මයිලින් කොපු දෙකක් අතර හිඩසට කියනවා කිව්වා රැන්වියර් ගැට කියලා. ඒ වගේම තමයි නියුරෝන වර්ග තුනක් තියෙනවා කියලා කිව්වා. සංවේදක නියුරෝනය, චාලක නියුරෝනය සහ අන්තරහාර නියුරෝනය. එතනදී අපි කිව්වා සංවේදක නියුරෝනය මගින් මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට පණිවිඩ ලබාගෙන දෙනවා කියලා කිව්වා. චාලක නියුරෝනය මගින් මධ්‍ය ස්නායු පද්ධතියෙන් ඉවතට ආවේග ලබා දෙනවා කියලා කිව්වා. අන්තරහාර නියුරෝනයෙන් මධ්‍ය ස්නායු පද්ධතිය තුලදී සංවේදක නියුරෝනය සහ චාලක නියුරෝනය කියන දෙක සම්බන්ධීකරණය කරනවා කියලා කිව්වා. හොඳයි දුවේ පුතේ, මං හිතනවා 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම වන ජීවවිද්‍යා පාඩමක් ජීවි පටක කියන පාඩම ඔබ හොඳින් අවධාරණය කරගන්න ඇති කියලා. අපි අද දවසට අපේ පාඩම අවසන් කරනවා. ඊළඟ දවසේ අපේ ජීවවිද්‍යා දෙවැනි පාඩම වන අපේ 11 ශ්‍රේණියේ ඊළඟ පාඩමත් එක්ක ඔබත් එක්ක සම්බන්ධ වීමේ බලාපොරොත්තුවත් ඇතිව අද දවසට ඔබෙන් සමු ගන්න. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. විද්‍යාව විෂයට අදාළ පාඩම් පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම් CI හිස්තැනක් Q හිස්තැනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
ගමින් නගරේ දූපුතුන්ට දැනුම් අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර